හොඳයි. තව අදහස් තියෙනවද? පෙරුවන් සරණයි. එතන මම තව ටිකක් කීප එක ගත්තොත් අපිට දැන් දැල්ල හරි ආලෝකේ හරි ගැන කතා කරනකොට දැන් අපිට සාමාන්‍ය මට්ටමේ අපි දන්නවා ආලෝකේ තියෙන්නේ දැල්ල නිසායි. එතකොට දැන් දැල්ල නැතුව ආලෝකෙට පවතින්න බෑ කියලා එක පැත්තකින් අපි දන්නවා, ප්‍රායෝගිකවම දන්නවා නේද? දැන් කරුවල තැනක දැල්ලක් පත්තු වුණොත් විතරයි ආලෝකෙ ඉන්නේ, නැතුව අපිට ආලෝකෙ ගන්න විදිහක් නැහැ. එකෙනේ අර ප්‍රබවයක් තියෙන්න ඕනේ, ඒක පටන් ගන්න තැනක් තියෙන්න ඕනේ. එතකොට ඒ දැල්ලෙත් ඊළඟට අපිට දැන් අපි පහන ගැන දන්නවනේ, අපි දන්නවා පහනක් පත්තු කරන්න තෙල් දාන්න ඕනේ, තිරයක් තියෙන්න ඕනේ, මේක පත්තු කරන්න ඕනේ. එතකොට දැල්ල එන්නේ. එතකොට ඒක දැවීමක්. එතකොට දැන් අපිට ඕක කියනකොටම අපිට ඒ උපමාවේ කොටස් ගැන අදහසක් එනවා. මේකෙත් අහන්නේ මේ තෙල් නිත්‍යද අනිත්‍යද කියන එක. ඒ කියන්නේ දැන් මේකේ පහනක් ගත්තහම තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං, තෙල් අනිත්‍යයි විපරිණාම ධම්මයි. අහනවත් නෙමෙයි ඒක කියනවා. ඊළාට වට්ටීපි අනිච්ඡා විපරිණාම ධම්ම, අච්චීපි අනිච්ඡා විපරිණාම ධම්ම, ආභාපි අනිච්ඡා විපරිණාම ධම්ම. දැන් ඔය සෙයතාපි මොන වගේද නැගණිවරුනි, ඔන්න ඔය විදිහට මේවා විපරිණාම ධම්ම. ඔය දැන් නිකන් පරියායක් කිව්වා, සාම උපමාව කිව්වේ නැහැ. ඒ කියන්නේ ඔයගලගේ ප්‍රායෝගික දෙයක් ඔන්න කිව්වා. තෙල් අනිත්‍ය විපරිණාම ධම්මයි, වැටි අනිත්‍ය විපරිණාම ධර්මයක්, දැල් අනිත්‍ය විපරිණාම ධම්මයක්, ආලෝක අනිත්‍ය විපරිණාම ධම්මයක්. එතකොට බලන්න දැන් මේක කියන හැටි පරිස්සමින් බලන්න. යෝනිකෝ භගිනියෝ එවං වදෙයි, මෙන්න මෙහෙම කිව්වොත් නැගණිවරුනි, මෙන්න මෙහෙම කියනවා නම් අමෝස තේලප්ප දීපස්ස ජයතෝ, තෙල් පහන ඇටිය මේ ගන්නකොට ඒ තෙල් පහන ගන්නකොට තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං. දැන් මෙන්න මේ විදිහට කිව්වොත් ඒ තෙල් අනිච්ඡයි විපරිණාම ධර්මයි, වැටිය අනිච්ඡයි විපරිණාම ධර්මයි, දැල්ල අනිත්‍යයි විපරිණාම ධර්මයක්. ඒ උනාට යාපාක්ෂ ආභා ආලෝකය ගත්තහම අර දැන් තෙලුයි තිරයි දැල්ලයි ගැන කිව්වා. ආලෝකය ගැන කියද්දි කියනවා ඒක නිච්ච දුව සස්සත අවිපරිණාම ධම්මත කියලා කියනවා නම් සම්මානුකෝ බහිනියෝ වදමානෝ වදෙයාති. ඒ කියපු එක නිවැරදි හරි කියන නද්ද? ඒකට අපිට ඔක අහනකොට මේ උපමාවෙදි නිකන් හිතනවනේ එහෙම කියන එක වැරදි කියලා නේද? එතකොට අන උත්තර දෙනවා නොහේතම් බන්තේ. නෑ එහෙම වෙන්න බෑ. ඇයි එහෙම කියන්නේ? කං කිස්ස හේතු අමුත්සහි බන්තේ තේලප්ප දීපස්ස ජයතෝ, තෙල් පහනක් ගැන කියනකොට තෙල් අනිත්‍යයි විපරිණාම ධර්මයයි, වැටියත් අනිත්‍යයි විපරිණාම ධම්මයි, දැල්ලත් අනිත්‍යයි විපරිණාම ධම්මයි, ඒ වගේම තමයි ආලෝකෙත් අනිත්‍යයි විපරිණාම ධම්මයි. එතකොට ඒක තමයි ඒ මෑණිවරු දීපු උත්තරේ නේද? හේතුවත් එක්ක කියනවා. එතකොට තෙලුයි තිරයි දැල්ලයි අනිත්‍ය විපරිණාම ධම්ම නම් ඒ ආලෝකෙත් අනිත්‍ය විපරිණාම ධර්මයක් තමයි. ඒ වගේම ඒක විතරක් නිත්‍ය කරන්න අපි අර ටික අනිත්‍ය විපරිණාම ධම්ම කියලා. එතකොට ඔන්න ඔය වගේ තමයි නැගෙන්නේ. ඒව මේව කෝබගිනියෝ යෝනිකෝ එවං වදෙය්‍ය, මෙන්න මේ විදිහට කියනවා නම් යෝනිකෝ එවං වදෙය්‍ය. චහිකෝ ඉමාජ්ජති කායතන අනිච්ච, මේ අජ්ජත් ආයතන හය අනිත්‍යයි. හරි, අජ්ජත් ආයතන හය අනිත්‍යයි. ඊළඟට යංච කෝච අජ්ජස්තිකේ ආයතනේ පටිච්ච ප්‍රතිසංවේදේති. එතකොට කුමක් හෝ මේ අජ්ජත් ආයතන හයේ නිසා ප්‍රතිසංවේද වූ සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. ඒ අජ්ජත් ආයතන හය නිසා පටිච්ච වුණ සුඛ හරි දුක්ඛ හරි අදුක්ඛම සුඛ හරි ස්වභාවය සංනිච්ඡං දුවං සස්සතං අවිකරණාම ධම්මන්ති. ඒක නিত্য දුව සස්සත අවිකරණාම ධම්මන්ති කියලා කවුරු හරි කියනවා. දැන් අජ්ජත් ආයතන හය අනිච්චයි මෙතන විපරිණාම කියන්නේ ආයතන අනිච්චා කියලා විතරයි කියන්නේ. චෝහි කෝයිම අජ්ජත්තික ආයතන අනිච්චා. ඒ වුණාට චාජ්ජත්තිකේ ආයතනේ පටිච්ච ප්‍රතිසංවේදේති. රාජ්‍යත් ආයතනේ නිසා ප්‍රතිසංවේද වුණ සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා කියන එක විවේදනා ගතියනේ නේද? ඒක නිච්ච දුව සස්සත අවිපරිණාම ධම්ම කියලා කියනා නම් ඒක සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදෙයාති කියලා අහන්නේ. එතකොට උත්තර දෙනවා දොහේ සම්බන්ති සංකීස හේතු තජ්ජං තජ්ජං බන්තේ පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උපජ්ජಂತಿ. මේ තජ්ජං තජ්ජං බන්තේ පච්චයන් යම් යම් හේතු නිසා පටිච්ච වුණ තජ්ජා තජ්ජා වේදනා උපජ්ජಂತಿ. ඒ නිසා ඒ වේදනා ඉපදුණා. එතකොට තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා. ඒ පච්චය වුණ හේතු නිරෝධනං ඒවට අදාළ වේදනා නිරුජ්ජಂತಿ කියලා කියනවා. එතකොට ඒ වේදනාව උපන්නේ මේ හේතු නිසා නම් මේ හේතු නිරුද්ධ වෙනකොට ඒ වේදනා නිරුද්ධයි නේද? තජ්ජං තජ්ජං බන්තේ පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. එහෙම කියනකොට මොකද්ද කියන්නේ? සාදු සාදු භගිනියෝ හේවන් හේතං භගිනියෝ. එහෙමම තමයි මේ විදිහට තමයි නැගෙනවරුනි. අරිය ශාවකස්ස යථා භූතස්ස සම්මප්පඤ්ඤාය පස්සතෝ ආරේ ශාවකයා සම්‍යක් ප්‍රඥාවෙන් ඒ යථා භූත ස්වභාවය දකින්. දැන් ඔන්න ඔය ටික අහනකොට දැන් අපි හිතන විදිහටම මේකත් ගැලපෙනවා නේද? දැන් මුල පටන් ගත්තු තැන ඉඳන් තෙලුයි තිරෙයි දැල්ලයි නිසා ආලෝකේ. ඒකට තෙලුත් අනිත්‍යයි තිරෙත් අනිත්‍යයි දැල්ලත් අනිත්‍ය නම් ආලෝකෙ නිට්ටය කියලා කියනවා නම් ඒක එක ඒ සුදුසු කියමනක් නෙවෙයි කියලා අපි දන්නවනේ. එතකොට ඒ වගේම තමයි එන්න මේ අජ්ජත් ආයතන හින්දා හටගන්න යම්කිසි වේදනාවක්. ඒ වේදනා જાති තුනක් අහලා තියෙනවානේ. සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. එතකොට ඒව අජ්ජත් ආයතන නිසානම් හටගස්සී. අජ්ජත් ආයතන අනිච්චනම් මේ වේදනාව නිච්ච කියනවා නම් ඒක සුදුසු කියමනක් නෙවෙයි කියන පැන මං හිතන්නේ ඒක හැමෝටම පැහැදිලි යති නේද? දැන් ඒ මෑණිවරුන්ටත් ඔක පැහැදිලි. ඊළඟට නන්දක රහතන් වහන්සේනේ, උන්වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහට සාදු සාදු එක බොහොම හරි. එහෙමමයි. ආර්ය ශ්‍රාවකයා යථා භූත ස්වභාවේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නේ ඔන්නඔහම තමයි කියලා කියනවා. එහෙම කියනකොට ඉතින් අපිට සතුටකුත් වෙන, අපි හිතන විදිහටම තමයි ආර්ය ශ්‍රාවකයාටත් දකින්නේ හිතන්නේ කියලා. මේක අර වැටුණා කියන පැත්තෙන් එන සතුට. දැන් ඒ වගේ අනිත් ටිකක් අහලා ওই ටික කොහොම කියලා ඊළඟට මේ දැන් ඒ මෑණිවරු උත්තර දෙනවා ඇයි එහෙම කිව්වේ. මේක කලින්ම අපි සම්‍යක් ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටි දැකලා දැකලා කියන්නේ නිකන් නෙමෙයි, දික්තන් නෙමෙයි, සුදික්තන් මනාකොට දැකලා සුදික්තන්. ඒ හිඳයි මෙහෙම උත්තර දුන්නේ කියලා කියනවා. දැන් ඒක දැන් Tamanta දාගන්න. දැන් මේ මේක හරි මේක දෙහිමමයි කියලා අපි උත්තර දෙන්නේ මේ ඇත්ත ඇති ඇති සම්‍යක් ප්‍රඥාවෙන් දැකලමනේ මේක කිසි ප්‍රශ්නයක් නැහැ නේ ඔය කියන එක එහෙමමනේ. ඉතින් අපි දන්නෙත් ඒකමනේ කියලා මේ අපි කලින් දැනගෙන හිටියේ එකමනේ මේ කියන්නේ ඉතින්. මේ උපමාවයි මේකයි ලස්සනට ගැලපෙනවනේ. දැන් අන්න එහෙම කියලා දැන් මතු කරන තැන තමයි හිතන්න එහෙම කියලා උත්තර දීලා ඔය වගේ මේ සේරටම බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා යනකොට ඉතින් එතෙන්දී අර මම මුලින් මතක් කළා වගේ පළවෙනි සැරේදී මඟඵල ලැබලා නැහැ. එච්චර ප්‍රඥාව වැඩිලා නැහැ නේද? කියන්නේ සම්මා දිට්ඨිය නැත්තම් සෝවාන් වෙන්න ඒ සංයෝජන කැදෙන මට්ටමට දැක්ම ඇවිල්ලා නැහැ. තර් මේක දෙවෙනි පාර මේ විදිහටම නුවණින් මෙනෙහි කර කර ඒකටම දැසගෙන ඒක දිහා බලනකොට තමයි දෙවෙනි සැරේදී ඇත්තටම මේ 500ම අවබෝධ කරන්නේ. කියන්නේ සෝවන් වෙන්නේ කියන්නේ සංයෝජන තුන කැඩෙන්නේ. ඉතින් එතන මම මේ පොඩි එක සමන්ගේ පැත්තට දාගන්න හොඳ තැනක්. දැන් මේක දන්නවා මේක අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා අහලා තියෙන විදිහටත් ගැලපෙනවා අපි හිතන විදිහටත් හරි අපි මේ කල්පනා කරන ආකාරයටත් හරි මේ ඒ හැම දෙයකම ගැලපෙනවා. හැබැයි අර ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දික්ති නිචාන කන්ති වලට ද අහුනේ. එහෙම අහුණා නම් ඒක තාම ආර්ය දර්ශනේ වෙන්නේ නැහැ. ඒ වටික ඉක්මවා යනකොට තමයි මේ අර අපිට ගැළපුණාටම හරියන්නේ නැහැ. මේක හරි කියලා හිතනටම හරියන්නේ නැහැ. ඔකේ නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒකට එතෙන්ට එනකොට තමයි ආර්ය දර්ශනය වෙන්නේ. ඒකට තමයි අර සක්කාය දිට්ඨිය යෙදෙන්නේ කියන තැන තියෙනවා. සල අපට කියේ අර ඔය කිව්වට තර්ක කරන්න පුළුවන් ඕක දැනගත්තේ කවුද මම ඉන්නා නේද එහෙම එහෙම. එතකොට එහෙම අදාළත්වයක්වත් නැති වෙන විදිහේ අවබෝධයක් වෙන්න ඕන මේ ආර්ය දර්ශනය කියන එක. හරි. ඒක මේ කියන එක තේරුම් ගියාටම මේකක් නෙමෙයි. මොකද තේරුම් ගියා මේක හරි කියන පැත්ත ගොඩක් වෙලාවට අපි අර ශ්‍රද්ධාව නිසා හරි මේ අහලා තියෙන විදිහ නිසා හරි අපි හිතන ඒවට ගැළපෙන නිසා හරි අපි හිතන ආකාරයට ගැළපෙන නිසා එහෙම එහෙම මේ પરම්පරාවෙ මෙච්චර කල් අහලා තියෙන්නේ මේ වගේ එකක් ඒ නිසා හරි ඔය වගේ හින්දා තේරුම් ගියාද නැත්නම් අන්න ඒවා ඉක්මවා ගිහිල්ලා එන දර්ශනයක්ද කියන තැන ගොඩක් පරිස්සමින් හොයන්න ඕන තැනක්. එතකොට අර කියපු එකේ ඉතින් අපිට ඔතන මේ කොච්චර වුණත් මේ විමසීම ආයේ දහමට ගලප ගලපම තමයි කරන්න වෙන්නේ. එතකොට අර පටිච්ච සමුප්පන්නවවට ගැලපෙනවද චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද? මූලික දහම් න්‍යායන්ට ගැලපෙනවද මේ අවබෝධය? එතන මේ බලන්න විදිහක් තමයි ඔයිතික දැන් එහෙම දැනගන්නකොට මම කියන එක යෙදෙන්නේ නැද්ද සක්කාය දිට්ඨිය කියන එක. ඒ මෙතෙන්දී අර මූලිකව මතු කරපු කරුණක් තමයි මේ දැන් ඵලයේ අනිත්‍ය බලන්න හැතුව හේතුයේ අනිත්‍ය දැක්කනම් හරි කියලා එන අදහස. ඉතින් එතෙන්දී බලන්න ඕන දැන් ඵලයේ දැන් හේතුයේ අනිත්‍ය දැක්කහම මේක අවබෝධ වෙනවා නෑ. එහෙනම් ඵලයේ අනිත්‍ය දැක්කහමත් අවබෝධ වෙන්න ඕන. අපිට හේතුඵල සම්බන්ධක තියෙනවනේ. අපි දැන් දැල්ල නිසායි ආලෝකය කියන එක අපි දන්නවා. එතකොට ආලෝක අනිත්‍ය අපිට හොයාගන්න බැරි වුණාට දැල්ලේ අනිත්‍ය හොයාගත්තා නම් එහෙනම් ආලෝකෙත් අනිත්‍යයිනේ කියලා අවබෝධ කරගන්න පුළුවන්. එහෙම පුළුවන්. මෙතන හැබැයි අපි ප්‍රශ්න කරන්න ඕන අපි දැන් ඒ දැල්ලේ අනිත්‍ය තේරුම් ගත්තේ ලෝකෙට අයිති පැත්තෙන්ද ලෝකෝත්තර දර්ශනයෙන්ද? දැල්ලා අනිත්‍ය නිසා ආලෝකය අනිත්‍යයි කියන එක ඒ තර්කයට හරි ලොජික් එකට ගැලපෙනවා. හිතන විදිහට ගැලපෙනවා. හැබැයි ඕක අපි අර ලෝකෙට අයිති පැත්තෙන්ද දැන් දැල්ලේ අනිත්‍ය තේරුම් ගත්තේ? ඒක මත ඉඳගෙනනේ ආලෝකය අනිත්‍යයි කියන්නේ. එතෙන්දී අර දැන් තව සූත්‍ර ටිකක් තියෙනවානේ අර මේ පටිච්චසමුප්පාදේ විස්තර කරන සූත්‍ර මම හිතන්නේ ඔය මෞලිය පග්ගුණ. ඒකෙදි මේ මෞලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ අහන ඔය මේ පටිච්චසමුප්පාදේ තියෙන එක එක ඒවා. දැන් උදාහරණයක් ගත්තොතන විඥාණය කියනකොට විඥාණය කියන්නේ මොකද්ද? විඥාණය කියන්නේ කා විඥාණය කාගේද? එහෙනම් නැත්තම් සලායතන කියන්නේ මොකද්ද? සලායතන කාගේද? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කාගේද? මම මේ තනින් තනින් අහන්නේ ඒක. දැන් උපාදානයි කියන්නේ මොකද්ද? උපාදානයි කාගේද? එතකොට මේ දුක කියන්නේ මොකද්ද? දුක කාගේද? නොහම ඔහොම දැන් යෙදෙනකොට ඒක අවිජ්ජාපච්චය කියන සූත්‍රෙත් මම හිතන්නේ ඒක විස්තර කරනවා. දැන් ඒ වගේ අහන හරි ප්‍රශ්න යෙදෙනවා කියනකොටම ඒ අහන දෙකම එකයි, ඒ දෙකම යෙදෙන්නේ නැහැ, අදාළ නැහැ. කාගෙද ඇහුවත් මොකක්ද ඇහුවත් ඒක එතකොට අර ලෝකෙට අයිති කතාවක් මිසක් ලෝකෝත්තර දර්ශනේ වෙන්නේ නැහැ. හරි. එතකොට ඒකත් මතක් කරගන්න අපේ මම හිතන තැනක් කිව්වේ දැන් ඵලය ගැන හොයන විදිහටම හේතුව ගැන හෙව්වනම් මේ හේතුව කියන්නේ මොකද්ද? ওই හේතුව කාගේද? හේතුවේ තියෙන ලක්ෂණ ටික මොකද්ද? ওই හේතුව අනිත්‍යයි කියලා හම්බ වුණා නම් අර ඵලය අනිත්‍යයි කියලා හම්බ වුණා වගේ එකක් මිසක් එතනින් එහාට දර්ශනයක් වෙනස් වෙලා නැහැ. මේක තව විදිහට කිව්වොත් ඒ හම්බ වුණ දේ හේතුව කියන දේ ඒකේ ලක්ෂණයක් නම් අනිත්‍ය කියන බව. ඒකේ ලක්ෂණයක් නම් මේ විපරිණාමය කියන එක. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් එතර වෙලාද ඒක ගැන තව ටිකක් කලින් නොදන්න දෙයක් දැනගෙනද? අන්න එතෙන්දී තමයි මේ සියුම් ධර්මතාවය. එතකොට ඒක අර දෙයක් පිහි කියා කියන්නේ මම ඉන්නවමයි. ඒක මම කියන එකෙන් එතර වෙලා නැහැ. මොකද ඕක දැනගත්තු මම ඉතුරු වෙනවා. කලින්ට වඩා දැන් මම මේ හේතුව ගැන දන්නවා. එහෙම නැතුව ඒකෙන් හිතර උනා වෙන්නේ නැහැ. ඒතර ආර්ය දර්ශනයේ විදිහට මේක තේරුම් ගත්තා නම් මේ හිතන්න විදිහක් කියන්නේ ඒක යෙදෙන්නෙම නැති වෙන්න ඕන. අදාළ නැති වෙන්න ඕන. ඒතර වෙනවා කියන්නේ මේ වගේ දෙයක්. ඒක මම අර මේක මේ කියන අදහස තේරුම් ගන්න තමයි මම අර වතුරේ බල්ලගේ උපමාව මතක් කරගන්න කියන්නේ. බල්ලගේ මානසිකත්වයට වතුරේ බල්ලා ගැන එක එක ඒවා හිතන්න පුළුවන්. ওই බල්ලා සැර බල්ලෙක්ද, හොඳ බල්ලෙක්ද, හොරෙක්ද, සිල්වතෙක්ද මේ අරව මේවා එහෙම හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ওই බල්ලා හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන්. ඒවා හිතලා එයාට සමහර විට බල්ලා ගැන තරහක් එනවා නම් ඒකෙන් මිදෙන්න වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඇලීමක් එනවා නම් ඒකෙන් මිදෙන්න වැඩපිළිවෙලකට යන්න පුළුවන්. එතකොට ඒක ධර්මතාවයක් නේ කියලා ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න මට්ටමකට යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ එකකවත් ඉතර උනා කියන තැනට යන්නේ නැහැ. අර බල්ලා කියන කන්සෙප්ට් එකෙන් මිදිලා නැහැ. ඒ ඉන්න බල්ලට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉන්න බල්ලා එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි බල්ලා පිහිටියේ අවිද්‍යාව මතයි කියන දර්ශනේ එන්නේ නැහැ. බල්ලා පිහිටියේ අවිද්‍යාව මතයි කියන දර්ශනේ ආවොත් විතරයි ඒ බල්ලා කියන සංකල්පෙන් යෙදෙන්නේ නැති ඉතර වෙන තත්ත්වයකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වෙයි කියන එක. ඒකට මේ මෝඩකම තියෙන කලොනි බල්ලාගෙන කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මෝඩකම යෙදුන් නැත්නම් අදාළම නැහැ කියන දර්ශනය. එතන මම අර පටිච්ච සමුප්පන්න බව කියන එක ගැන පොඩි අදහසක් ගන්න කිව්වේ. එතකොට ඒ දැන් වතුරේ ඉන්න බල්ලා ගැන මොනවා කතා කළත් ඒක වැරදි කියලා දන්නවනේ. අපි හිතමු දැන් අපි හොරා ගන්නවා හරි. ওই බල්ලා ඇති වෙන්නේ මේ ගොඩ ඉන්න බල්ලාගේ මෝඩකම නැත්නම් අවිද්‍යාව නිසා. එතකොට දැන් අපි අවිද්‍යාව අනිත්‍ය නිත්‍යයි නැත්නම් අවිද්‍යාව විපරිණාම ධර්මයක්. ඒ කියන්නේ අවිද්‍යාව දෙයක් කරගෙන ඒක ගැන හිතුව අර බල්ලා දෙයක් කරගෙන ඒක ගැන හිතුව එකයි මේකයි ලොකු වෙනසක් නැහැ. ඒක මම අතු කළේ අර ඵලයේ දකින්න ටිකම අපි හේතුයේ දැක්කා වෙනවා මිසක් දැන් ඵලයේ විස්තර ටික දැක්කට ඵලයෙන් ඈතර වෙන්නේ නැහැ වගේ හේතුයේ විස්තර ටික දැක්කට හේතුයෙන් ඈතර වෙන්නේ නැහැ. ඒතර මේ ආර්ය දර්ශනයේ විදිහට දකින්නකොට ඈතර වීමක් වෙනවා. කියන්නේ අවිද්‍යාව කියන එකත් අදාළ නැහැ. ඒ හේතුව කියන එකක් ගැන කතා කරන්න බෑ කියන දර්ශනය. ඒක යෙදෙන්නේ නැහැ. ඊතර වෙනවා කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒක ගැන තව විස්තරයක් කරන එක නෙවෙයි. එතකොට මේ දේ අනිත්‍යයි විපරිණාම ධර්මයක් කියන මට්ටමට නම් කියන්නේ ඒක ඊතර වීම නෙමෙයි. ඒක තාම අපේ අර ලෝකයටයි දකින විදියට අපි තේරුම් ගැනීමක් වෙනවා නිසා මේ ඊතර වෙන දර්ශනය වෙන්නේ නැහැ. ඉතින් මේක මම මේ ටිකක් අර හිතන්න පැත්තක් කිව්වේ. ඒතර මේවා විමසනකොට දැන් උපමාව තේරුණා කියලා හිතන ගමන් අපිට හිතෙනවා අරක තේරෙනවා. මොකද උපමාව තේරෙන්නේ අපේ ප්‍රායෝගික දෙයක්නේ, ලෝකෙටයි දෙයක්නේ කියන්නේ. ඕක අපි දන්නවනේ. ඉතින් උපමාව මේ බුදුහාමුදුරුවෝ ඒ වගේ රහතන් වහන්සේලා මේ කියද්දිම කියනවා ඥානවන්තයාට උපමාවකිනුත් මේ අදහස තේරුම් ගන්න පුළුවන්. ඒක උපමාව ගැන මොකක්වත් මේ අමුතුවෙන් දැනගන්න නෙමෙයි. මුලින් කියපු පරියාය ඒකෙක් පෙන්නන අදහස තේරුම් ගන්නයි මේ උපමාව දෙන්නේ. ඇතෝ උපමාව තේරුණා කියලා අරක තේරෙනවා නෙවෙයි. මේ කියන්න හදන අදහස මොකද්ද කියන එක තව ටිකක් නුවණ තියෙන කෙනෙකුට හිතලා මේ කියපු අදහස මෙන්න මේ වගේ අදහසක් කියලා ඒ තේරුම් ගන්න අන්නේ අදහස ගන්නයි උපමාවක් දෙන්නේ. හද ඒ පැත්තෙන් මේ ටිකක් තව විමසන්න පුරුදු වෙමු. මේක මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න අපි සාකච්ඡා කරමු. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්තයා. එතන මේ විදිහට ගත්තොත් මේ නිවැරදිද කියලා මේ මට නිකන් අදහස හිතුනේ මේ අර දැන් බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ සංකාරය පිරිසිඳ දකින්න කියලානේ. එතකොට දැන් අපි තෙල් තිරය පහන කිව්වොත් මේවත් සංකාරනේ. එතකොට අපි ඒ තැන් තෙල් අපිට දැන් පහන තෙල් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒව සිතුවිල්ලක් විදිහටනේ අපි අත්දකින්නේ. එහෙම නැත්තුව අර සකස් වීම කියන තැන දැන් එතන ගත්තොත් එහෙම අර පිච්චීම නිසානේ දැල්ල ආලෝකෙ එන්නේ ක්‍රියාවලිය කියන තැනට. ඒක අපිට මේ ප්‍රඥාවෙන් තමයි සංකාර අත්දකින්න තියෙන්නේ. ඒ විදිහට විමසගෙන ගියොත් එහෙම අපි දැන් හේතු නිසා දැන් ඵල ඇති වෙනවයි කියන එක විචක්ෂණය කරලා නුවණින් එතකොට එහෙම ගියොත් එහෙම උතන්ට පහසුවක් එනවා කියලා ගන්න පුළුවන් නේද කියලා මොකද අපි මස් ඇසින් දකින්න බෑනේ මේක. තෙරුවන් සරණයි.
ඔව් මෙතන අර දහමක් හොයනකොට ටිකක් අර ගයිඩ්ලයින්ස් ටිකක් විතරයි අපිට කතා කරන්න පුළුවන්. දැන් මේක තේරුම් ගත්තා කියනකොට දැන් එක පැත්තක් මම පෙන්නේ දැන් ඵලයක් ගැන දෙයක් දැනගත්තා නම් ඒක දර්ශනය නෙවෙයි කියලා දන්නවනේ. ඒ වගේම තමයි හේතුව ගැන දැනගත්තා කියන්නේ ආපහු තව ඵලයක් ගැනයි දැනගෙන තියෙන්නේ. මොකද ඒ හේතුවටත් ආයි තව හේතුවක් ඇදිලානේ. ඒ හේතුවට ආයි හේතුවක් ඇදිලානේ. ඔහමම අර මේ හොයාගෙන යනවානේ දැන් මේ පටිච්ච සමුප්පාදේ අර අංග ටික ගත්තොත් දැන් දුකට හේතුව ජාතිය කියලා හම්බ වෙනවන දුක ගැන විමසනකොට ඒ දුක වෙන් කරන්න බෑ ජාති. ඊළඟට ජාතිය ලක්ෂණ ටිකත් අනිච්ච විපරිණාම ධම්මයි කියලා අහුවෙලා හරියන්නේ නැහැ. ජාතිය කියන එක වෙනම කතා කළා නම් ආයේ ලෝකෙට අහුවෙලා. ජාතිය ගැන කතා කරන්න බෑ. උපාදානෙ නැතුව මේ උපාදාන පත්‍යය ಜಾති කියන එක. දැන් මේව මොන ඒ බුදුහාමුදුරගෙන ශ්‍රද්ධාවෙන් මේ කියලා තියෙන ටිකෙන් ගන්න යා. ಜಾතිය කියන කතා කරද්ද වෙහ අපිට ಜಾතිය හොයාගෙන යනකොට උපාදානෙ හම්බ වෙන්නම ඕන. උපාදානයක් නැතුව ಜಾතියක් ගැන කතා කරන්න බෑ කියන තැනට. ඊළඟට උපාදානෙ මොකද්ද කියලා හොයාගෙන යනකොට උපාදානෙ කියලා ඒක ලක්ෂණ ටිකක් නෙමෙයි හම්බ වෙන්න ඕන. තණ්හාව නැතුව උපාදානෙට තියෙන්න බෑනේ. ඊළඟට ඔහමම ඒ යන gati ඒ හේතුවේ ලක්ෂණ ටිකක් හම්බ වෙන එක නෙවෙයි ඒකත් අර ඒ ලක්ෂණ ටිකම අන්තිමට මේ සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන දර්ශනෙට එනකන් ඒ දර්ශනෙට આવොත් එතර වෙලා ඒ කියන්නේ ඒවා මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් ඕ වෙන්න බෑ කියන දර්ශනේ පැහැදිලිව වෙනිලා ඉවරයි විශේෂයෙන් ඒ නිරෝධ කියන පැත්ත මේක නැති දෙයක් කියන එකට වඩා නිරෝධපත්ත නිරෝධ කියන්නේ ඉපදිලාම නෑ අදාළ නැහැ කියනවා වගේ දර්ශනය අපිට කතා කරන්න පුළුවන් වුණා නම් ඕක නැහැ කිව්වත් ඒකට අහුවෙලා ඉවරයි. එතකොට මේ නැහැ කියන ශූන්‍යතාවය නෙවෙයි මම කියන්නේ. පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන න්‍යායට ගැලපෙන්න වෙනවා එතෙන්ට එනකන් මේක තව තව විමසන්න වෙනවා. එතකොට හේතුයේ ලක්ෂණ ටික හම්බ වුණා කියන එකයි ඵලයේ ලක්ෂණ ටික හම්බ වුණා කියන එකයි ඒක එතනින් එහාට දෙයක් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් දැල්ල හරි ආලෝකේ හරි තෙල්වල හරි ඔය අපි දන්න ටික දැන් අපි දන්නවා තෙල් නිච්චේ නැහැ. ඉතින් පිච්චෙනකොට තෙල් ඉවර වෙනවා. ඒ කතාවෙන් එහාට ගිය දර්ශනය මේ පටිච්ච සමුප්පන්න බව කියනකොට. ඒකට මේවා අතර සම්බන්ධය එකකින් එකක් වෙන් කරන්න බැහැ කියන පැත්ත එක පැත්තකින් එන්න ඕන. ඊළඟට මේවා අන්‍යෝන්‍ය සම්බන්ධයෙන්න ඕන. මේවා මේක තීරුම් ගන්නකොට කාලෙට අහු වෙන්න බෑ. දුර ළඟ ඒවට අහු වෙන්න බෑ. අජත්ත බහිද්ද ඒවට අහු වෙන්න බෑ. ඔය ඔක්කොම ඉක්මවා යන මේ ලෝකයට අදාළ කැමැති අකමැති ඒවා සේරම යෙදෙන්නේ නැති අදාළ නැති පැත්තකින් ඒ කියන්නේ ඒ අදාළ නැති බවම වැටහෙන විදිහට දර්ශනයක් දෙන්න ඕන මේ මතු කරන එක. ඒ වගේ අපිට පොඩ්ඩක් ඒ නිකම් මං කියේ ගයිඩ්ලයින්ස් වගේ එක ගන්නෙම මේ දේශනා වලින් ඒවත් වැරදි වෙන්න පුළුවන් අවබෝධ කරනකොට. හැබැයි අපිට මේ මට්ටමේදී අඩු ගානේ ඕයෙන් එකකට හරි අහු වෙනවා නම් මේක නිවේයි. මේක තාම අර ලෝකෙට අහු වෙලා මෙතනින් එහාට ගිය පැත්තක් මේ පෙන්වන්නේ කියන තැනින් හොයන්න වෙනවා. තෙරුවන් සරණයි.
මාත්‍ය මේ තෙරුවන් සරණයි. දැන් පටිච්ච සම්පාදේ කියලා අපි කිව්වත් එතනත් හේතුඵලණයක තියෙන්නේ එතන. පටිච්ච සම්පාදේ හැදිගති ඒක පෙන්වන හේතුඵල සම්බන්ධය එතනත් පෙන්වන්නේ. එහෙම නේද? තෙරුවන් සරණයි.
ඔව් ඒකද අහන්න වෙනවා හේතුඵල කිව්වේ මොකද්ද කියලා. දැන් ඒ කියන්නේ ಜಾති දෙකක් නේ හේතුඵල කියනකොට නේද අපේ මත්තමට. ඵලය හටගත්තේ මෙන්න මේ හේතුව නිසා කියනකොට හේතුව වෙන එකක් ඵලය වෙන එකක් නේ. හැබැයි මේ ඉමස්මින් සති ඉදං හෝති කියනකොට එහෙම ಜಾති දෙකකුත් නෙමෙයි. මේ ඇතිකල්ලි මේ වේ. දෙකක් කියලා කතා කරන්න බැරි තත්වයක්. ඒක පැත්තක් මම කියන්නේ. ඔය වගේ ඒ සියුම් ධර්මතා තියෙනවා. ඒතර හේතුඵලම කිව්වටම එන අදහස මොකද්ද කියලා මම දන්නේ නැහැ.
නෑ මම අදහස් කළේ ඒක තමයි.
හේතුව වෙන එක ඵලය වෙන එකක් කියන අදහසින්
කියන්නේ. නෑ නෑ. ඔව් මේ නෑ නෑ මේ 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 ඇතිතල්ලි මේ අපි ඒ කියන්න බෑනේ ඒකට.
එතකොට එතනත් තේරෙනවද මේ පහනේ ඔව් දැන් මේ පහනේ පහනේ උපමාව ගන්නකොට ඒ විදිහේ අදහසක් ආවි. තෙලුයි තිරෙයි දැල්ලයි ගැන කියනකොට ආලෝකේ. ආලෝකේ වෙන එකක් තෙල් වෙන එකක් කියන අදහසින් නම් මේක බැලුවේ ඒක ලෝකෝත්තර දර්ශනයේ නෙවි. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන එකට යන්න බෑ. මේ ඇතිකල්ලි එය වේ කියන එකටනේ අපි ගිහින් තියෙන්නේ. මෙයයි එයයි කියන පැත්තකින් නම් මේක අහුනේ මේ පටිච්චසමුප්පන්න බව නෙවි. ඊළඟට අපිට එකකින්තරව අනිත් එක කතා කරන්න පුළුවන් නම් ඒකත් පටිච්චසමුප්පන්න බව නෙවි. දැන් දැල්ෙන්තරව තෙල් ගැන කතා කරන්න පුළුවන් නම් තෙල් ගැන විස්තර කරන්න පුළුවන් නම් එතකොට මේ දර්ශනේ නෙවෙයි. يعني ඵලයෙන්තරෝ හේතුව ගැන කතා කරද්ද පුළුවන් නම් ඒත් මේ දර්ශනේ නෙවෙයි. ඒක නේක හරි සියුම් මේ පිටිච්ච සම්පන්න බව කියලකට අර ආනන්ද හැමදුරටත් කිව්වේ ඔබ හිතන තරම් සරල නෑ මේ බොහොම ගැඹුරුයි කියලා නේද? ඉතින්වත් ඔබේ තියාගෙට තව තව විමසන එක තමයි හොඳ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ගෞතම. ඔව්
තෙරුවන් සරණයි. මම මෙතන වයි මත අපි යන්නේ මේ ඇතිකල්ලි මේ ඇතිවේ කියන පරයයෙන් යත්තාම එතකොට මේ ඇතිකල්ලි එය නොවේ කියන පරයයට වෙනවනේ. අපර මෙතන මේ ඉන්න අනිත්‍ය කියලා කියන්නේ
මේ ඇතිකල්ලි එය නොවේ නෙවෙයි ඈ.
ඔව් ඒක හරි.
මේ
ඇතිකල්ලි මේ මේ නැතිකල්ලි මේ නොවේ කියලා කියන්නේ නේද? සකොට්ට දැන් එතන අර අනිත්‍ය කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මෙය මේ ඇතිකල්ලි මේ ඇති වේ වගේම මේ ඇති නොවේ කියන අදහසින් යස්සොතින් ඒ කියන්නේ මේ නිට්ටය නොවන කියන කතාව නේද? එහෙම දෙයක් නිට්ටය නැහැ. ඒක නිසාද අනිත්‍ය කියලා කියන්නේ.
ඔය ඔය වචන වල වැරද්දක් නෑ. මේ වචන වලින් අදහස් කරන එක මොකක්ද කියන තැන ඉතින් නිට්ටය නිට්ටය කියන එක දැන් නිට්ටය කියන තැනින්නේ අපි මේ පටන් ගත්තේ. නිච්ඡානිච්ච විපරිණාම අවිපරිණාම කියලා කතාවනේ මේ අපි වාගෙන යන්නේ. ඒකේ අර ඒ මට්ටමද ඒ දැන් බුදු කෙනෙක් අදහස් කරන අර්ථයද අපි මේ අදහස් කරන්නේ ඒ පැත්තටද යොමු වෙන්නේ කියන එක හොයන්න වෙනවා නේද? ඒ ගැන යොමු වීම තමයි මේකේ වැදගත් වෙන්නේ.
ඔව්. ඔව් ඒක තමයි මම ඉස්සර කරන්නේ දැන් අර නිට්ටය කියන එක මෙමෙයි අපිට ප්‍රකාශ වෙන්න අනිත්‍ය කියන එක නිසා. අනිත්‍ය කියන්නේ අතර මේ අතිකල්ලි මේ අතිවීමක් නම් අතර නිට්ටය භාවයක් නෑ. නිත්‍යභාවයක් නැත්නම් එතන දුකකුත් නැහැ කියන එක.
ඔය නිත්‍යභාවය කියලා ඔය දැන් අදහස් වෙන්නේ මොකද්ද කියලා හොඳට තමන්ගේ පැත්තෙන් විමසන්න ඕන. දෙයකට දාලාද නැද්ද?
නෑ මම කියන්නේ හට ගැනීමක් නැහැ කියන එක. නිකන් එහෙම ප්‍රත්‍යක්ෂක්. සංකත භාවයක් නැහැ කියන්නේ.
ඔව් ඒ දර්ශනේ එන්න ඕන පටිච්චසමුප්පන්න බව පැත්තෙන්මයි. මේ ඇතිකල්ලි මේ තවෙන්නබැයි. හරි අමාරුයි ඔක වචන වලින් කතා කරන්න. ඒකයි ඉතින් මේ ලෝකෙට අයිති වචන වලින් කතා කරන්න හදන්නේ ලෝකෙට අයිති නැති දේ යන්නේ.
ඔයක තමයි මට
මේ හැදලි කරගන්න අමාරුයි කිව්වට අර. ඔව් ඒක තමයි. දැන් අපි වචන වලින් කිව්වට මේ අදහස් කරන්නේ මේකමද කියන එක ඉතින් ඒක බාත් තමන්ගේ පැත්තෙන් විමසන්න වෙනවා. ඒ නිසා තමයි මේවා ආයේ තව තව විමසන්න කියන්නේ. මම අපි දන්නේම නැතුව අපේ අදහස් වලට ගැළපෙන ගතියක් එන්න පුළුවන්.
සමාවෙන මහත්තයා මේ තව දැන් මේ මේ කාරණේ ගැන කතා කරලා ඉවරද තව එකක් මට ටිකක් අහන්න එකක් තියෙනවා. හෙලෝ සමාවෙන මහත්තයා.
ඔව් කියන්න.
සමාවෙන් මට මේ දැන් මේ 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 ගැන කතා කරලා ඉවරද දැන් මේ මාතෘක මට තව එකක් පොඩි එකක් අහන්න තියෙනවා ළඟදී ආපු බණ දෙකක් ගැන ඒක වෙන
මේවා ඉවර වෙන දේවල් නම් නෙමෙයි කමන්නේ අහන්නකෝ වාගේ ප්‍රශ්නේ.
මහත්තයා දැන් මෙහෙමයි අපි මම දැන් ওই තියුරුඹගේ බණ අහනකොට මේ අවස්ථා දෙකක් අහන්න හම්බුනේ නේද. දැන් දැන් අපිට කියන්නේ ඔය මේ රූපයක් කිව්වම සාමාන්‍ය ප්‍රතිග්‍රහය තියෙන්නේ බොහෝ හාන්දු දේශනාක බොහෝ පුද්ගලයන් දේශනා කරන හාන්දු කරදරුව මේ පටිආපෝසේ දෝ වායෝ අර මේ මොකද මේ ගන්ධ රස මොකද ගන්ධ රස වර්ණ ඕජා වුණා ඒකෙන් හැදිලා කියලා කියන්නේ. එතකොට දැන් ඒක සාමාන්‍යයෙන් අපිට අපේ ඔළුවත් දිලා තියෙන්නේ. මම මටත් මෑතක වෙනකන් ඒක තමයි මමත් හිතන් ඉතියි. නමුත් දැන් තවත් හඳුනම මෙහෙම කියනවා මට හිතනවා මේක තමයි හරි කියලා. ඒකේ කියනවා ඒ ඒකම කියලා බුදුහාඳුරු කියලා නෑ. මෙතන මේ උපාදානය අනුව තමයි ඒ මහා ධාතු තීරණය වෙන්නේ කියලා කියනවා. මට හිතනවා ඒක මොකද ඒක ඒක ඇත්තට මෙහෙම වෙන්න ඇති කියලා. මොකද අපි දැන් බීතියක් අපිට ධන වුණාට දෙවියෙට භූතයට බීතිය ගණ නෑනේ. ඒ කියන්නේ පටිවට අවුලක් නෑ නේද යාට ඒක. ඒ අදහස් නෙවෙයි එතනින් එන්නේ කියලා මට දැන් ඒක පොඩ්ඩක් ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරන්න. සමහර කට්ටිය කියනවා පොතේ තියෙන විදිහටම මහා ධාතුනි අර අයින් හතර එක තැන තමයි රූපයක් හැදෙන්නේ. ඒකෝ දැන්
ඒක එහෙම සමහර කට්ටිය කියන්නේ පොතේ තියෙන විදිහේ භාගයක් බලලා.
ආ ඒක තමයි ඔව්.
ඔව් ඒක නිසා තමයි අපි සූත්‍ර අරගෙනම මේවයි කියලා තියෙන්නේ කොහොමද කියන තැනින් බලනකොට කාටවත් බොරු කරන්න බෑනේ.
ඒකයි
ඔව් බොරු කියන්නේ ඒගොල්ලෝ හිතලා බොරු කියනවා නෙමෙයි ඒගොල්ලෝ දන්න මට්ටමට තේරුම් ගත්ත මට්ටමට නේ කියන්නේ. ඒක අපි බලන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒ ටික විතරද එතනින් එහාට ගියද කියලා කියනවාද. ඒක තමයි මේ දහම නුවණින් විමසන්න කියන්නේ. එතකොට ඔය දැන් ධාතු ස්වභාවයේදී ඔය පඨවිය ගැන විස්තර කරනකොට දැන් රූපය කියන එක සුද්දාෂ්ටකය කියලා තියෙනවා. හරි? ඒ සතර මහා ධාතුයි ඒවයි උපාදාය රූපයි කියලා ඒක ඒක බුදුහන්සේරෝ දේශනා කරලා තියෙනවා. ඊළඟට ඒවා මොකද්ද ඔය පඨවි කියන්නේ කියලා ආයි විස්තර කරනවා. පඨවිය කියන මේ තද ස්වභාවය කියන එක ගොඩාක් විස්තර කරනවා. ඒක අර කක්කලං කරිගතං ඒකේ එනවා වචනයක් මේ කාර්කස ගතිය තද ගතිය උපාදීන උපාදීනම් කියන වචනේත් එතනම තියෙනවා. දැන් හොඳට උපාදීන වචනේ හලලා අර ටික විතරයි මේ ගොඩක් අය කතා කරන්නේ.
ඔව්.
එතකොට ඒකයි ඒක භාගෙට දේශනාව අහලා කියන්නේ. ඉතින් අර දැන් මුලින්ම අර ලෝකෙයි ටිකේනා මේකක් හරි කියනකොට එයාට ගැළපෙන ටික කියලා එතනින් ඊට පස්සේනේ එකෙන් එහාට බුදුහාමුදුරුව ගෙනියන්නේ මේ මනස වැඩෙන විදිහට. ඉතින් අපි අර මුලින්ම කියපු ටික විතරක් අල්ලගෙන මේකයි බුදුහාමුදුරෝ දේශනා කළේ කිව්වොත් ඒක මේ සම්පූර්ණ නෑ. ඒ ලෝකේ තායිටි පැත්තට ගලපගෙන ඒ ටික කතා කරලා මිස ලෝකෙන් එතර වෙන දර්ශනයේ පැත්තට යන්නේ නෑ. ඉතින් ඒකයි මේ මේකේ දැන් අපිට අර වචන වලින් එන අදහස අරගෙන ඒ ටික කතා කර කර හිටියත් ලෝකයි බුදුහාමුදුරෝ කිව්වේ කියලා ඒක නෙවෙයි. මේ කියපු දේවල් අපිට වැටහෙන දේවල් වලින් එහාට ගිය දෙයක් මතු කරන්නයි මෙච්චර විස්තර කරන්නේ කියන තැනි. මේ මුලින් කියන පරියාය තේරෙන්නේ නැති හින්දායි සෙය්‍යතාති කියලා මේ තව උදාහරණ දෙදී මේක විස්තර කරන්නේ. හරි? ඉතින් ඔබතුමා ඒ හිතන්න පටන් ගත්ත හැටි හරියට අපි කොහෙන් හරි පටන් අරන් ඉතින් අපිත් පටන් ගන්නෙ ලෝකෙට අයිති තැනින් තමයි අපිට වැටහෙන තැනි. ඊළඟට බුද්ධ දේශනාව උදව් කරගෙන අපි කියන ටික එහාට යනවා. එතකොට ඇහෙනව නේද? ඔව්. ඔව්. එතකොට ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියනකොට අර උපාදින්න පැත්තත් හොඳට
විස්තර. හොඳයි හොඳයි. ඇහුණා මට.
ඔව්. එතකොට ඔබතුමා ඔය හිතාගෙන යන විදිහ හොඳයි. එහෙනම් එහාට තව විමසන්න. දැන් අර රූපය කියන එක තියෙන දෙයක් විදිහට බලලානේ ඒක හැදිච්ච දේවල් තමයි ඔය පට වියපතේ ජෝවායු රූපේ තියෙන තැන ඕවා තියෙනවා කියන තැනින්නේ ඔය මුලින් හිතලා තියෙන්නේ. එතකොට ඒක දැන් ඔක තව ටිකක් තේරුම් ගන්න උදව් වෙන්න තමයි මං කියන්නේ. අර දැන් වතුරේ බල්ලගේ උපමාව ගත්තොත් ගොඩ ඉන්න බල්ලට හිතෙනවමයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. එයාගේ මත්තමට ඔය පැත්තෙන් හිතන්න ගියොත් එයාට හිතෙන්නේ මොකද්ද? ඒ ඉන්න බල්ලා හැදිලා තියෙන්නේ පටවියාපෝ තේජෝ ආයෝ වලින්. දැන් පේනවා නේද මේ හිතන ආකාරي තියෙන වැරද්ද? එයා අර
ඔව්
අල්ලගත්තු ස්වභාවයක් ගැනයි මේ හිතන්නේ කියන එක එයාට පේන්නෙම නෑ නේද? එයා හිතන්නේ එළියේ තියෙන ಜಾති වලින් හැදිච්ච එකක්මයි ඔය තේන්නේ කියලා.
ඔව්
එතනම වැරදිලානේ. එතකොට ඒ මස්තම තමයි අපි කියන්නේ ওই ලෝකෙට අයිති කියලා. දැන් ලෝකෙන් එතර වෙනකොට අරවා ඒ හිතපු ඒවා එකක්වත් අදාළ නැහැ නේ. ඒ කියන්නේ බල්ලට කවදා හරි වැටුණත් එහෙම ওই මෝඩගමට හදාගත්තු ගල්ලෙක් හැදිච්ච හැටි නේ මම මේ හිතලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හීනෙන් දැක්ක දෙයක් ඇත්තට තියෙනවා කියලා හිතලා ඒක හැදිලා තියෙන්නේ මේවයින් මේවයින් ඒකේ ලක්ෂණ මේවයි මේවයි මෙහෙමයි කිය කියා හිත හිතා හිතියා වගේ වැඩන්නේ කරලා තියෙන්නේ. නේද? එතන ඒ අදහස විතරක් ගන්න උපමාවේ මම දෙන්න හදන. ඔන්න ඔය වගේ ඒ වයින් හිතුවොත් ඊළඟට මේවටත් අදාළයි. ඊළඟට රූපය කියන එක ඔබතුමා බලන්න ඔය කඥනීය සූත්‍රය ආහාර
සූත්‍රය.
මං හිතන්නේ මේ කියන ඒවා එච්චර පැහැදිලි නැහැ කනෙක්ෂන් ප්‍රශ්නයක් වගේ. කමන්නේ. දැන් ඔතනින් තව විමසන්න. ඒක තමයි වෙන්න ඕන. අනිත් සූත්‍ර රූපය ගැන කියපු එකේ විශේෂයෙන් කඥනීය සූත්‍රය බලන්න. රූපය කිව්වේ මොකද්ද කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. රූපතිති. කෝ භික්ඛවේ තස්මා රූපංති උච්චති. ඒ රූපය කියලා විවහාර කරලා තියෙන රූපණේට. අනේ එතනින් ඊළඟට විමසන්න. රූපේ කියලා තියෙන්නේ රූපණේට. හැබැයි රූපණේ කියන්නේ මොකද්ද කියලා කියන්නේ නැහැ. ඇයි එහෙම නොකිව්වේ කියලා හොයන්න ඕන. රූපණේ කියන අදහස තේරුම් ගන්න
පොඩ්ඩක්
විස්තර ටිකක් කියනවා. කේන රූපති මොන වයින්ද රූපණේ වෙන්නේ? රූපණේ කියන්නේ මොකද්ද නේ? මොන වයින්ද රූපණේ වෙන්නේ කියලා පෙන්නනවා ඊළඟට පිපාසෙන් කුසගින්නේ මැසි මදුරුවන්ගේ අහමහම විස්තර ටික. එතකොට අර රූපණ අදහස තේරුම් ගත්තොත් අපි අර රූපය කියලා තියෙන එකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ රූපණේකයි රූපය කියලා තියෙන්නේ. රූපණේ වෙන ස්වභාවය. ඒක දාන්න අර වතුරේ බල්ලාට රැවටිලා ඉන්න බල්ලාට අපි ගිහින් කියන ඔය ඔයා රූපය කියලා අරන් තියෙන්නේ රූපණේකට කියලා. අන්න එහෙම එයාට ඇහුණොත් අපිට ඔය අපිට හම්බ වෙන රූපේ ඒ බුදුහාමුදුරෝ කියන ඔය රූපය කියලා විවහාර කරන්නේ රූපණේකට. ඔන්න ඔතනින් හොඳට හිතන්න. එතකොට රූපය ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. එතර වෙනවා කියන අදහස මම කියන්නේ යෙදෙන්නේ නැහැ. අදාළ නැහැ. දැන් බල්ලට කවදා හරි තේරුම් ගියොත් ඔය බල්ලා හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා. ඒ කියන්නේ අපේ මත්තමට මගේ මෝඩ තමටම උපන්න බල්ලෙක් කියන පැත්ත තේරුම් ගියොත් අවිද්‍යාව නිසාමයි බල්ලාගෙන කතා කරන්න පුළුවන් උනේ කියලා තේරුම් ගියොත් එතන තියනා නේද අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් ඉමස්මින් අසති අදාළම නැහැ නේද අපිට වස්තුවේ බල්ලෙක් අදාළම නැහැ නේ අර බල්ලා කොච්චර කතා කරන්න හැදුවා යෙදෙන්නේ නැහැ ඔනෝය යෙදෙන්නේ නැහැ ඊතර වෙනවා කියලා මම කියන්න හදන අදහස අන්නේ ඒ වගේ ස්වභාවයක්. එතකොට අපි අර ඵලයයි හේතුවයි ගැන කියන එකේ ඒවා හොයන එකේ අදහස එන්න ඕන ඵලයත් අදාළ නැහැ හේතුවත් අදාළ නැහැ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ නහෝති කියන දර්ශනේ. යෙදෙන්නේ නැහැ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ ලෝකයා හිතන ශූන්‍යතාවය නෙවෙයි මේ කියන්නේ. දැන් අර බල්ලෙක් නැහැයි කියන එක නෙවෙයි මේ කියන්නේ. බල්ලෙක් නැහැ කියන එකත් හරි වගේ පේනවා. බල්ලා අර වතුරේ බල්ලෙක් ඉන්නවා. දෙන අවිද්‍යාව නිහොඩක් ගන්න. ඔය අලම නැහැ. අදාලම නැහැ.
Recording in progress.
අවිද්‍යාවට මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අපේ ශරීරයේ අපිට හම්බ වෙලා තියෙන අවිද්‍යාව නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මොකද හම්බ වෙන ලෝකයේ අයිති ඕනම එකකට දාන. එතකොට මොකද මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය නිරෝධ කියන එක මේ චතුරාර්ය සත්‍ය කියන ඒවට අදහසක් දෙන්නේ අන්න අය මේ නිරෝධ කියන ඒක අර අපි ශුන්‍යතාවය කිව්වොත් අර ලෝකෙට අයිති අදහාව මොකක්වත් නැති ගතිය නෙවෙයි කියන්නේ. ඒ අදහස නෙවෙයිනේ. මෙතනින් එහාට ගිය ඒකට ඒ වචන වලින් කියන්න අමාරුයි. ඒකට තමයි මම මේ ඉස්තර වෙනවා. යෙදෙන්නේ නැහැ. අදාළ නැහැ. ඔය වගේ වචන කියන්න. අන්න ඒ වගේ පැත්තක් මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නකොට දර්ශනෙට එනකොට තියෙන්නේ. පෙරවන් සරණයි.
සමාවෙන්ද මේ දේශනාව සර්ගි කහන් ඉද්දි මේ මට හිතුණ දෙයක් මේක මගේ විචාරකය සර් සමාවෙන්න මේ දැන් සර් අපි අනුත්පාදය නිරෝධය කියන එක කතා කරනවා ඒ පිළිබඳ පොඩි හෝ නුවණක් ලබා ගන්න. නමුත් මේ නිරෝධය එහෙම නැත්නම් මේක නොහට ගන්න දෙයක් මේ කියලා අපි නොසලකා හරිනවට වැඩිය ඒක ගැන කතා කරන එක හොඳ වුණාට මේ නොහට ගන්න කියන එක අපිට වැටහෙන්න නම් චුට්ටක් හරි මේ අපි හත ගන්න හැටි දැක්කොත් ඒ එකම නේද මේ නොහට ගැම්ම කියන එක වගේ වැටහෙන්නේ. අපි ඒ කියන්නේ හත ගන්න හැටි කියන්නේ දේක හත ගැම්ම කියලා දෙයක් පැන වෙනවා කියන එක නෙමෙයි මට නෙමෙයි මෝඩකමින් හත ගැනීම කියන තැන දැක්කොත් විතරයි නේද නිරෝධය කියන එකත්. ඒ වගේම මේ හට ගන්න හැටි දකින්නේ නැති හින්දා නේද තණ්හාව යෙදෙන්නේ කියන්නේ එකත් වගේ දැන්ස මේකෙත් අපිට අර තුන්නන උපමාවේ නන්දිරාගය කියන එක නන්දිරාගය කියන එක කුළු ගන්නන්න ඕනේ හින්දානේ අජ්ජස්ත බහිද්දත් කතා කරේ. ඒතකොට මෙතන මේ නන්දිරාගය එහෙම නැත්නම් ඔක තණ්හාව කියන එක යෙදෙන්නේ මේ හැටි හත ගන්න හැටි දකින් නැති හින්දානේ හත ගන්න හැටි දකින් නැති හින්දා මට වෙන දේ තමයි දෙපැත්තක් පනවනවා. එතකොට මේ සියල්ලම වෙලා ඉවරයි. නමුත් අපි අනුත්පාද ඒ විදිහටම අනුත්පාදය ගැන කතා කරන්න අපිට පුළුවන් සංකල්පීය වශයෙන්. නමුත් හත ගන්න හැටි මෝඩකමින් හත ගන්න හැටි සහ හත ගැනීම මොහොතකටවත් නිත්‍ය කරන්න බෑ. මෙතන අතන කියන දෙක දැක්කොත් තමා. නමුත් මම එත අපි කිව්වොත් වැරදි මම එතන නැහැ කියන වගේ අදහසක් ආවා. සමා වෙන්න ඕනා. තෙරුවන් සරණයි.
ඔය හිතන විදිහ ගොඩක් හොඳයි නේ විමසන්න කියන එක තමයි මම හැමතිස්සෙම මේ මතක් කරන්නේ. දන්නවා මේ තේරුම් ගියා කියන තැනින් එහාට යන්න තව තව විමසන්න. එතකොට අපිට විමසන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහත් එක්ක. ඉතින් ඒකෙදී තියනා නේද ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියලා එකක්. ඒකයි සමුදය තේරුම් ගත්තේ නැත්නම් මේ දර්ශනෙට එන්නවත්ද ආශ්‍රෝෂය කරන පැත්තට එන්නත් බෑ. මගද පැහැදිලිව පෙන්නනවා ඉති රූපා ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ථගමෝ කියන ස්වභාවය දන්න දකින කෙනාටයි ආශ්‍රවේශය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට බැහැ කියලාම කියලා තියෙනවා. ඒක බුද්ධ දේශනාව. ඒක සූත්‍ර ගොඩක තියෙනවා. එතකොට අපි දැන් අපිට ප්‍රකට වෙන්නේ ප්‍රධාන වශයෙන් රූපය හින්දා ඒ රූපය රූප සමුදය රූප අත්තංගමය කියන එක දන්න දකින කෙනාට විතරයි ආශ්‍රවේශය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට බැහැ. ඒ ටික දැනගන්න නම් බුදුදහම ඇහෙන්න ඕන, සද්ධර්මය ඇහෙන්න ඕන, ඒක දකින්න ඕන. ඒක එතෙන්දි තමයි ඔය කතා කරන හැම එකම යෙදෙන්නේ. පටිච්ච සමුප්පන්න බව, සංකත බව, අනිච්ච බව, විපරිණාම බව, දුක්ඛ බව. ඒවා තේරුම් ගන්න නම් ඔන්න ඔතෙන්ට යන්න වෙනවා. සමුදය දකින්නම වෙනවා, තේරුම් ගන්නම වෙනවා. තෙරුවන් සරණයි.
එතකොට මහත්තයා කුමාරිද සම්බේ දකින්න එක්කෙනෙක් ඉන්නවා ඒ වෙලාවේ. අපි අවබෝධ කරගන්න එක්කෙනෙක් ඉන්නවා හුදේ. ඒලාට අපිට කියන්න බෑ ඔතන දැන් කවුද අවබෝධ වුනේ කියලා ප්‍රශ්න කරන්න බෑ. එහෙම සාමාන්‍ය
කරන්න බෑ නෙමෙයි. ඒ කියන එක හරි.
ඔව් දැන් ඉන්නවා. ඒක දැන් සාමාන්‍ය කට්ටිය කියනවා දැන් ඔම එක්කෙනෙක් කියාගෙන යනකොට එක්කෙනෙක් කියනවා දැන් ඔතන කාටද තේරුනේ කියලා අරයව ඩ්‍රොප් කරනවා.
අර ඒක ඩ්‍රොප් කරනවා නෙවෙයි. යන්න නෑ නෑ ඒ ඩ්‍රොප් කරනවා නෙවෙයි. එතන තියෙන අඩුව ඒ කියන්නේ දැන් ඒ ටික කතා කළාට සක්කාය දිට්ඨිය දුර වෙලා නෑ කියන එක තේරුම් ගන්න ඕන. අපි රූපය ගැන කතා කරන තාක්කල් ওই රූපය හටගත්තේ මෙහෙමයි කියලා කතා කරන තාක්කල් ඒ රූපය ගැන කතා කරන එක දැනගත්තු කෙනා ඉන්නවනේ.
ඔව්
ලෝකෝත්තර දර්ශනෙන් රූපය තේරුම් ගන්නකොට අර දැන් අපි අනේ දැන් අර මේ හිතන්නකෝ අපිට රූපය හම්බ වුණා කියන්නේ අර බල්ලට වතුරේ බල්ල හම්බ වුණා වගේ. එතකොට ඒ
නෑ නෑ ඒක නෙමෙයි මහත්තයා මං කියන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. දැන් ඔය හරි විදියට රූපය ගැන දකින්න කෙනෙක් ඉන්නවා නම් දැන් මිත්‍යා දෘෂ්ටි ඉඳන් සම්මා දෘෂ්ටි යන මාර්ගයේ රූපය දැන් යා අවබෝධ වෙලානේ යන්න ඕනේ.
ඒ හරි විදියට දකින්නවා කියන්නේ මොකද්ද?
එතකොට මෙතන මොහයක් තියෙන්නේ කියලා දකින්නේ.
එතකොට මෙන්න මේ මේක අහගන්නකො. මේ හරි විදිහට දකිනවා කියනකොට යෙදෙන්න ඕන කරුණු තුනක් තමයි ඉස්සෙල්ලා කිව්වේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ. මෙන්න මේක දන්න දකින කෙනාටයි ආශ්‍රවශය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට බැහැ. ඒ පාලියෙන් තියෙන ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාන ආශ්‍රවේශය කරන්න පුළුවන් කියලා වදාරන්නේ කාටද? ඥානතෝ පස්සතෝ දන්න දකින ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාන නො අජානතෝ නො අපස්සතෝ කියලාම දේශනා කරනවා. එතකොට ඔන්න ඔය දන්න දකින ස්වභාවයට එනකන් විමසීමක් කරනවානේ. රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය කියන්නේ මොකද්ද? අත්ංගමය මොකද්ද? දැන් මේක අපිට හොයන විමසීම කරනකොට මතක තියාගන්න ඒ ඉන්න කෙනා සක්කාය දිට්ඨිය තමයි විමසන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. හරි කොහොමද? ඒ විමසීමේදී ඒක තියෙනවා. ඒක මොකද ආර්ය දර්ශනයට ඇවිල්ලා නැති හින්දා.
ඔව් ඔව් නෑ නෑ කියන්නේ නෑ. මම කියන්නේ දැන් මුලින්ද යන්නේ කෙනෙක් අනිවාර්ය සක්කාදී සිටින්නේ ප්‍රයාගේ.
ඔව්.
එයා ඉතින් අරව පිටින්නේ ඉන්නේ යනකොට එයා විස්තර කරනකොට ඉතින් අර මේ දැන් කවුද ඔය කියන්නේ කියලා අහුව ඇති. එයාට උත්තර දෙන්න බෑ ඉතින්. එයා දෙන්න මේ කියන්නේ කෙලිම අගනේ.
නෑ එතෙන්දි තේරුම් ගන්න ඒ හොයන කෙනයි දර්ශනය ආපුමත් තමයි කියන්නේ දෙකක්. හරි. දර්ශනය කියන්නේ ඥාන හතරනේ. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. එතකොට ඒ දර්ශනය එනකොට සක්කාය දිට්ඨිය යෙදෙන්නේ නැහැ. හැබැයි දර්ශනෙට එනකන් සක්කාය දිට්ඨියමයි ඉන්නේ.
සම්පූර්ණයෙන්ම.
ඔව්. එතකොට දැන් ඔය කවුදෝක දැනගන්නේ කියන එකට ඇත්තටම දර්ශනේ කියනවා නම් එතන උත්තරේ යෙදෙනවා. යෙදෙනවා කියන්නේ ඒක බං පෙන්නන්නේ අනිත් පැත්තෙන්. දැන් ඔන්න රූපය ගැන හොයනකොට රූපේ යථාභූත ස්වභාවය දැක්කන ජනිති රූපයිති රූප සමුදේති රූප සත්තග්ගමෝ කියන එක දකින්න ඕනේ. එහෙම නැත්නම් ඉමස්සෙන් සති දන්නෝති ඉමස්සෙන් අසති දන්නහෝති කියන ධර්මතාවය දකින්න ඕනේ. එතකොට අර රූපය ගැන කෙනෙක් මොනව හරි විස්තරයක් කළා නම් ඕක සක්කාය දිට්ඨියෙන්ම තමයි කරන්නේ කියන අදහසට එන්න ඕනේ. ඒක මම ඒ අදහස ගන්න තමයි අර බල්ලගේ උපමාව කියන්නේ. අර බල්ලා ඇවිල්ලා වතුරේ ඉන්න බල්ලා ගැන කිසියම්ම දෙයක් ඔයර වතුරේ ඉන්න බල්ලා අනිත්‍යයි, ඔය බල්ලා ඉන්න කන් දුකයි, අරවා මේවා මොනවා කිව්වත් අපි දන්නවනේ ඔය නෑ ඇත්ත දැනගෙන නම් නිමෙයි ඔය කියන්නේ කියලා. ඒ කියන්නේ රූපේ ඇත්ත දැනගෙන නිමෙයිනේ ඒ බල්ලාගෙන යමක් කියනවා නම් කියන්නේ. ඇත්ත දැනගත්තට ඌට බල්ලාගෙන කතා කරන්න බැරි වෙන්න ඕනනේ. යෙදෙන්නෙම නෑ කියන අදහස එන්න ඕනනේ. නිරෝධ ධර්මයන්නේ ඔය මොහොතකට උපද්දගත්තේ කියන තැන ඉන්නවනේ. ඒ කියන්නේ මේ උපමාවේදී අපේ මට්ටමේ ඉන්නවනේ. ඈ අරක ගැන මොනවා හරි කිව්වනම් අපිට ඌට තේරුම් කරන්න පුළුවන් විදිහක් තමයි ඔය දේ දැනගත්තේ කවුද? මේ මමනේ. ඒක එයාට අර තව ටිකක් එහාට මේක හොයන්න තියනවා කියලා පෙන්නලා දීමක් විතරයි එතනින් කරන්නේ. ඉතින් අපි මේ දහම හොයද්දී මම හැමතිස්සෙම කියන්නේ දැන් ඔන්න මං මගේ දුර්වලකමක් කවුරු හරි පෙන්නලා දෙනවා නම් මට මේ දහමත් එක්ක අන්නෝතන මොකද්ද අඩුගත් තියනවනේ මේ මෙතෙන් ගැලපෙන්නේ නෑනේ කියනවනම් එයා තමයි මගේ කල්යාණ මිත්‍රයා. ඒ විදිහට අපි දහම හොයන්න දකින්න
උත්සාහ කරනවා. මම දුර්වලතාවයන් මේ මහත්තයා මගේ මුකුත් නෙමෙයි කිව්වේ මං කිව්වේ සාමාන්‍යයෙන් අර ධාමී අමුළු ඉඳන් ඉගෙන ගන්න එක්කෙනෙක් එයාටකින් එයා කොහොමරි මේ පැත්තේ ඉඳන් ওই පැත්තට කියන්න එපයි මේ මට තේරුනේ මේකයි මේ එයා ඊට පස්සේ අනිත් ආරිත බුදුහාඳුන් කියන යෝනිසමංසකාරය කරන්න කියලා ඒතර කරන්නේ කියලා ඉන්නවන්නේ කොහමද?
ඒක තමයි ඒ විනසන පැත්ත. මම කියන්නේ මේ හැමතිස්සෙම විනසන්න කියලා ගහම හොයන්න විනසන්න.
ඔව් ඒකයි. මම කියන්නේ එහෙම කියන එක කෙනා ප්‍රගත් නෑ මොකද එයා එහෙමම ඉතල තමයි එයා අන්තිමටම මේක තේරුම් ගන්න කියලා.
ඒක හරි. ඒ දහම විමසුවේ නැත්නම් මේ තේරුම් ගන්න විදිහ නැහැ. ඒකයි දහම ඇහුම් නැත්නම් මේ යෝනිසෝමනසිකාරේ ඉන්න විදිහක් නැහැ. හරි. සද්ධර්ම ශ්‍රවණය මතමයි යෝනිසෝමනසිකාරේ කියන්නේ. එතකොට ඒක අර තමන් තුලින් එන එක නෙමෙයි නේද? අපිට අහලා විනසන්නම වෙනවා. ඒ අහන්නේ විනසන්නේ කාගෙන්ද? බුදු කෙනෙක් දේශනා කරපු ධහමත් එක්ක තමයි අපිට නුවණ තියෙන කෙනා හොයන්නේ විනසන්නේ. ඒකට තමයි අපි මේ සාකච්ඡා තියන්නේ නේද? ආයයි විමසන්නේ දැන් මේ සාකච්ඡාව කරන්නේ මම දන්නවා කියලා පෙන්නන්න නෙවෙයි.
ඔව්.
සාකච්ඡාවකදී මතුවෙන්න ඕන මම නොදන්න දෙයක් තියනවා නම් කවුරු හරි කියා දෙනවා නම් පෙන්නනවා නම් අන්න ඒකයි අපිට වැදගත් වෙන්නේ. නැතුව මම දන්නවා මේක පිළිගන්න මේක මෙහෙමයි කියලා කියන්න නෙවෙයි. හරි? ඒ පැත්තෙන් තමයි අපි ධර්ම සාකච්ඡාව එන්න ඕන. ඒකයි මම මේක දැන් මේක හැමෝටම කතා කරන්න කියන්නේත් ඒකයි. මම කියන දේ පිළිගන්න ඒක අහගෙන ඉන්න එන්න එපා.
ඔව්.
මේක තර්ක කරන්න විනසන්න
ඕක. ඇත්තටම
මම ටීම ආර්ය දර්ශනේ නෙවෙයි. ඒ උඩට ඒකට එන්න උදව්
වෙනවා. සමායන මහත්තයා මමත් හැමදැනම YouTube ලා ආලා තේරෙන්නේ නැහැ. ඔබතුමාගේ බණ අහලා හිතන්න පටන් ගත්තට පස්සේ මට මොකද්ද කියලා හරි තරලෝ කියනවනේ. වෙන්නේ මොකද්ද කියලා තේරුණා ඇත්තම කියනවනේ. මම ඒ ගැන බුදුන් උගා පින් දෙනවා.
ඩොක්ටර් රවි තෙරුවන් සර්නායි මේ එතන අපිට මෙහෙම බලන්න බැරිද? මේ දැන් ඔය අපි කියනවනේ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයයි කියන එක, ඒකත් රූපයක්. ඒ කියන්නේ නිත්‍ය බව තියෙන්නම අනිත්‍ය බව, නිත්‍ය කියන රූපය අපිට තියෙන්නම අනිත්‍ය කියන රූපය තියෙන නිසාමයි. වගේම ඒ වගේම දුක කියන දේ අපිට තියෙන්නේ සැප කියලා අපි රූපයක් පතන නිසාමයි. ඒ වගේම විපරිණාමය කියලා තියෙන්නෙම අපි අවිපරිණාමය කියන රූපයක් පතන නිසාමයි කියලා. ඔය අසන හයක් රූප හයක්නේ. ඔන්න ඔය හය තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් කියලා දකින්න උත්සාහ කළොත් කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න තෙරුවන් සරණයි.
ඔව්, ඒකත් ඒ ප්‍රඥාව එක්කම එන දර්ශනයක්. ඒක ඒ කියන්නේ අපි නිච්ච බව කතා කරන්නේ ඇත්තටම අනිච්ච බව දැක්ක කෙනාට තමයි නිච්චානිච්ච දෙකම තේරෙන්නේ. දැන් අපි අනිච්චයි නිච්චයි කියලා වචන දෙක අල්ලගන්නකොට ඒ දෙකම රූප. අනිච්ච කියන්නේ රූපයක්, නිච්ච කියන්නේ රූපයක්. ඒක නේ දෙයක්. එතකොට ඒ එතෙන්දි තමයි ඒක දන්න පුද්ගලයා ඉන්නවා කියන්නේ. මේ දර්ශනයට එනකොට ඒ දෙකට තේරුම් නැති වෙන්නත් ඕන. ඒ කියන්නේ අර්ථයක් නැති වෙන්න ඕන. අර්ථේ කතා කරන්නේ තව කෙනෙකුට ඒක මේ පැහැදිලි කරන්න නිසා Tamanට පැහැදිලි කරගන්න නෙවෙයි. ඒ දෙකම නිරෝධ ධර්ම. ලෝකෙට ඇති දේවල්. ඇත්ත තත්ත්වෙදී යෙදෙන්නේ නැහැ, ඒව අදාළ නැහැ. ඒ වගේ ඒකයි මේ ලෝකෝත්තර දර්ශනේ ලෝකෙට ඇති වචන වලින් පෙන්නනවා කියන්නේ. ඒකයි ඉතින් ඒක මේ ඒ වගේ පැත්තකට තමයි මේක යොමු වෙන්නේ. තෙරුවන් සරණයි.